හිතට පෙන්වන්න ඕන. මුලින්ම වේදනාවක් නේ දැනුනේ. නේද? දැනීමක් නේ ආවේ. දැනීම අනුව හිතුව. දැනීමේ රූපයක් නැහැ. නේද? දැනෙන ගතියක් විතරයි. දැනෙන ගතියේ රූපයක් නැහැ නේ. මොකද්ද දැනෙන? නේද?
ගතියක් විතරයි.
ගතියක්. දැනෙන ගතියක්. හිත දැනගන්නවා මේ එහෙම දැනෙනවා කියලා එච්චරයි. දෙවනුව මොකද වෙන්නේ? හිතෙන් ඕක ගැන හිතන. ඔය දැනීමට අයිති පෙර අත්දැකීමක් ඇදලා ගන්නවා. ඔය දැනීමට අදාළ ඔයහොම දැනීමක් එන්නේ නම් මෙහෙම රූපයක් කියලා ඔන්න පරණ අත්දැකීමක් ඔතෙන්ට ඇදලා ගන්නවා නේද? දැන් ඇදලා ගන්නකොට තේින්නේ චිත්ත රූපයක් විතරයි. හිතෙන්ම ඕනේ චිත්ත රූපයක් විතරයි. ඒ පෙර අත්දැකීමක් නෙමෙයි ගන්න. ඒක චිත්ත රූපය. තුන් වෙනුව තමයි චිත්ත රූපය එළියට දානවා. එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කියනවා. ඔය දැනගත්තේ මෙහි එළියේ තියෙන රූපේ. නේද? එතකොට එළියේ තියෙන රූපෙන් තමයි මේ වේදනාව ආවේ කියලා හිතන. නේද? ඔන්නයි පිළිවෙල හොඳට තේරුම් ගන්නවා. මම ආයේ කිව්වොත් අනะ දැනීම කායික දැනීමක් දැනෙනවා නේද? අපි ඉත පොට්ටක් රිදෙනවා දැනෙනවා. දැනෙනකොට ඒ දැනීමේ රූපයක් නැහැ. මොකද්ද වේදනාවක් දැනෙනවා විතරයි. ඒ වේදනාව එක්ක අපේ පරණ අත්දැකීම් ටික ඔන්න ඇදලා ගන්නවා. මధుරුවේ කනවද දන්නේ නැහැ. අනේ අපි මధుරුවේනේ කූඹියෙක් වෙන්නේ. දැන් ඔය කොහෙන්ද කියන්නේ? හිතෙන්. දැනුණා විතරනේ. දැනීම ගැන හිතෙන් කියනවා නේද? අපි මధుරුවෙක් කියනකොට මధుරුවගේ රූපේ හිතට පේනවා. කූඹියෙක් කියනකොට කූඹියාගේ රූපේ හිතට පේනවා. හිතට පේන රූපේ සතර මහා ධාතුද? නෑ. ඒ පෙර අත්දැකීම. පෙර ඇසුරු කරපු දෙයක් තමයි ඔය දැන් හිත ඇදලා ගත්තේ. නේද? එතකොට ඒක දකින්න ඕන හිතෙන් හදලා දීපු රූපේ හිතෙන්ම දකින්න. නේද? හිතෙන් මතක් කරගත්ත. හිතෙන් මතක් කරපු රූපේ හිතෙන්ම දකිනවා. ඒ රූපේ එළියේ තියෙන්න බෑ. ඒ වුණාට අපි හිතන්නේ එළියේ තියෙන රූපේ. නැහොන්න එළියට දානවා. ඔය මధుරුවා ආ මගේ කකුල කනවා. දැන් මధుරුවත් සතර මහා ධාතු කළා, කකුලත් සතර මහා ධාතු කළා. නේද? දැන් බලන්න දැනෙන වේදනාවේ ওই දෙක තිබුණාද? නැහැ. ඒ වේදනාව අනුව හිතනකොටනේ මధుරුවෙකුත් මැවුනේ, කකුලකුත් මැවුනේ. පෙර අත්දැකීම අතෙන්ට සම්බන්ධ කරපු හින්දානේ. එතකොට අනේ චිත්ත රූපයේ ඉන්න මధుරුවෙකුයි කකුලයි. මේ දෙකම සතර මහා ධාතු නෙමෙයි. මොකද හිතට නෙමෙයි. ඇහැට නෙමෙයි නේද? තුන් වෙනවා අපි ඔන්න මුලා වෙනකන්. හිතට පේන රූපේ හිතට පේනවා කියන නුවණක් නැහැ. අපේ සසර පුරුද්ද තියෙන්නේ එහෙම බලලා නෙමෙයි. සසර පුරුද්ද තියෙන්නේ ඕවා එළියේ තියෙන රූප. සතර මහා ධාතු රූප. මధుරුවා ඉන්නෙත් එළියේ, කකුල දෙන්නෙත් එළියේ. සතර මහා ධාතු කරපු ගමන් මధుරුවට ගහන්න පුළුවන්. ඇයි අල්ලන්න පුළුවන්? කකුලටත් ගහන්න පුළුවන්. හිතට පේන රූපෙට ගහන්න පුළුවන්. පුළුවන් නම් ගහලා බලන්න. එතකොට හිත තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්. හිතට පේන රූපෙ අල්ලන්න පුළුවන්ද? බෑ. හිතට පේන රූපේ සතර මහා ධාතු රූපයක් කළොත් විතරයි අපිට අල්ලන්න පුළුවන්. හිතේ ඉන්න මధుරුවා එලවන්න බෑ. එළියේ ඉන්න මధుරුවා නම් එලවන්න පුළුවන්. නේද? අපි දැන් බලන්න. ආයේ බැලුව වේදනාවක් දැනුණා. දැනුණ වේදනාවේ මధుරුවෙකුත් නැහැ, කකුලකුත් නැහැ. ඒ ගැන හිතුවා හිතනකොට තමයි ඔන්න මధుරුවෙක් කන. නේද? මధుරුවෙක්ගේ රූපයක් මවලා දුන්නා හිත. කන්නේ කොහෙද? කකුල. කකුලේ රූපෙකුත් මවලා දුන්නා හිත. මම චිත්‍රපටිය බලනවා වගේ හිතට පේනවා. හීනයක් බලනවා. නේද? දැන් ඒ නුවණ නැහැ හිතෙන් මහදලා දීපු දෙය හිතෙන්ම දකිනවා කියන නුවණ නැහැ නුවණක් නැහැ සිහියක් නැහැ එතකොට මොකද කරන්නේ අර හිතේ හදපු දේ එළියට දානවා අර ඉද්දාතපය ඔළුව එළියට දානවා වගේ අන්න දැන් එළියට දානවා හිත ඇතුලේ හදපු ටික තියාගන්න බෑ එළියට දානවා එළියේ තියනවා කියලා හිතන නේද දැන් ලෝකෙට අහු වුණා එළියේ තිබ්බා කියන්නේ ලෝකෙට අහු වුණා ලෝකෙට අහු වුණහන් නිකන් ඉන්න බෑ. ඔබ ගැන තව තව හිතන්න පුළුවන්. ළඟ එක්කෙනාට කියන්න හිතෙන්න පුළුවන්. නේද? නැත්තම් පාරක් දෙන්න පුළුවන්. අර එළියෙන් තියපු රූපෙට. හිතේ තියෙන රූපෙට ඕක කරන්න පුළුවන්. බෑ. නැන්න චිත්ත රූපේ ඇත්ත දකින්නේ නැහැ. මනසෙන් හදලා දෙන රූපේ ඇත්ත දකින්නේ නැහැ. සිහියයි නුවණයි නැහැ. එතකොට සිහියයි නුවණයි පිහිටියේ නැති හින්දා නේද එළිය රූපයක් කියලා බාරගත්තේ. එළිය රූපයක් කියලා බාරගත්තා. එළිය මැදුරෙක් කියලාත් බාරගත්තා. එළිය කකුලක් කියලා බාරගත්තා.
සර් ඒ දෙකම තියෙනවා. ඒ දෙකට උදව් වුණා නේ හිත.
ඒ තියෙනවා නෙමෙයි. වේදනාවේ ඔය එකක්වත් නැහැ. දැනීමේ ඔය එකක්වත් නැහැ. රිදීමක් දැනුණා විතරයි. ඒ වේදනාව ආවේ කොහෙන්ද? කාය ස්පර්ශය. රසපච්චා වේදනාව. ඔය දැනීම ගැන හිතුවේ නැත්තම් මధుරේකුත් නැහැ කකුලකුත් නැහැ. ඒ වේදනාව ගැන හිතුවේ නැත්තම් හිතන්න නැති වෙලාවලුත් තියෙනවා. අපි බර කතාවක ඉන්නවා. මధుරුව ඕන තරම් කාලයයි දන්නේ. ඇයි වේදනාව ගැන හිතුවේ නැහැ? එතකොට අපේ ලෝකෙට ඒවා පිහිටන්නේ. දැනීම ආව ගමන් ඕක ගැන හිතන නේද?
ඒ දැනීමට උදව් වුණා නෑ අර දෙක.
දැනීම කියන එකේ ඔය මොකවත් නෑ. දැනීමක් විතරයි. ඒකට කියන්නේ පස්සපච්චය වේදන. කාය ස්පර්ශ වේදන. වේදනාවේ මොකක්ද? දැනීම කියන එක අර ආයතන විඥානයක් විතරයි. ආයතනේ වෙන් කරගත්තොත් මොන විඥානේද කියලා කියන්න පුළුවන්. මොකද දැනන්නේ කාය ආයතනෙන් නම් කාය විඥානය. අපි බෙර ගහනවා කියලා දැනගත්තේ මොන විඥානේද? සෝත විඥානය. සද්දයක් ඇහුණා විතරයි. ඒ සද්දේ තියෙනවද බෙරය?
නැහැ.
ඒ සද්දේට අදාළ වේදනාවක් දැනුනේ. ඒකට පස්සපච්චය වේදනා. නේද? ඒ වේදනාවේ රූපයක් නැහැ. මොනවද තේරුම් ගන්න? දැනෙන වේදනාවේ රූපයක් නැහැ. අන්න බෙර ගන්න. අස්සබච්චය වේදනා. ඒ වේදනාවේ බෙරයක් තියෙනවද? සද්දයකට අදාළ වේදනාවක් නම් තියෙනවා. සද්දයකට අදාළ වේදනාව, රූපයකට අදාළ වේදනාවක් නෙමෙයි. දැන් මේ වේදනාව ගැන හිතනවා නේද? හිතනකොට නේද බෙරයක් පේන්නේ? ඒ පේන්නේ චිත්ත රූපය. ඇත්ත බෙරයක් පේන්නේ නෑ. හිතට තමයි බෙරයක් පේන්නේ. හිතට පේන බෙරේ ගහන්න බෑනේ. ඉතින් ගිහින් එළියෙන් තියෙනවා. ඔකේ එළියේ තියෙන බෙරේ. එතනින් නිකන් ඉන්නේ නැහැ. ඒ බෙරෙන් තමයි ඔය සද්දේ. අපි හිතේ හදලා එළියෙන් තියපු බෙරෙන් තමයි දැන් සද්දෙත් ඇවිල්ලා තියෙන්නේ. රවුමක් ගිහිල්ලා නේද? හිත ඇතුලේ හදපු එළියෙන් තියලා ඒකට අයිති කරන අර මුලින් දැනුණ වේදනාව. සද්ද සංඥාවට අදාළ වේදනාව දැන් බෙරේට අයිති කරනවා. වෙනවද ඒ රවුමක් ගිහිල්ලා මුලා වෙලා ආයි නැහැද? දැන් ඔය විදිහටම නේද එළිය බෙරේ හැදුවා වගේ තමයි අපේ ශරීරෙත් හැදුවේ. කකුල හැදුවේ. දැන් මේ වේදනාව වේදනාව ගැන හිතුවා. හිතනකොට තමයි අර රූප ටිකම ඇවිලා එන්නේ. චිත්ත රූප ටික. නේද? ඒ චිත්ත රූප නිකන් අර චිත්‍රපටියක් බලනවා වගේ විතරයි. ඊට වඩා දෙයක් එතන නැහැ. චිත්ත රූප. ඒවයි ආස්වාද විඳින්න නම් අපි මොකද කරන්න ඕන? ඕව එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්න. ඒ එළියේ තියෙනවා කියන විශ්වාස කිරීම තමයි ලෝකෙට අහු වුණා. එහෙම නැත්නම් රූපයක්
බාරගත්තා.
දැන් බාරගත්තු රූපේ හිතට පේන රූපේ වගේද? ওই දෙකේ වෙනස්කම් මොනවාද? හිතට පේන රූපේ අල්ලන්න පුළුවන්ද?
බැ.
හිතට පේන රූපේ සීත උෂ්ණ වලින් වෙනස් වෙනවද?
නැහැ.
හිතට පේන මදුරට චටාස් ගාලා ගහන්න පුළුවන්ද? ඉන්න තැන දන්නේ හිතට පේන. නේද? හිතට පේන රූපේ සතර මහා ධාතුද? නැහැ. සතර මහා ධාතුත් නෙමෙයි සීත උෂ්ණ අරවයින් මේවයින් බාහිර ඔය මැසි මදුරු අරවයින් මේවයින් ඒවයින් වෙනස් වෙන්නේ නැහැ නේද? හිතට පේන මදුරුවට ගැහුවට මරන්න බෑ නේද? අන්න චිත්ත රූපේ ස්වභාවය. සතර මහා ධාතු රූපේ ඔය වගේද? එළිය තිබ්බොත් ඔය රූපේ. එතකොට අන්න සතර මහා ධාතු රූපේ නේද? ගහන්න පුළුවන්, මරන්න පුළුවන්, සීත උෂ්ණ වලින් වෙනස් වෙනවා. අන්න රූපයක තියෙන ලක්ෂණ ටික ලෝකෙට අයිති රූප වල ලක්ෂණ වලට අහු වෙනවා නේද? දැන් අන්න ඒ රූපෙට කියනවා රූපස්කන්ධය කියලා. ඔය රූපෙට කියනවා රූපස්කන්ධය. හිතට පේන රූපෙද එළියේ තියෙන රූපෙද? හිතට රූපයක් පේන්න බෑ. ඒකට අපි රූපස්කන්ධය කියන්නේ නැහැ. මොකද රූපයක ලක්ෂණ ඒකේ නැහැ. සතර මහා ධාතුෙමුත් නෙමෙයි. සීත උෂ්ණ වලින් වෙනස් වෙන්නේත් නැහැ. ඒවට අපි රූප කියන්නේ නැහැ නේ. ඒකට වෙන වචනයක් හොයාගන්න වෙනවා. මේ තමයි මං චිත්ත රූප කියලා
කියන්නේ. චිත්ත රූප කියලා නේද?
එහෙනම් කියන්නේ මම ඔයගොල්ලන්ට නැත්තම් කටලෝ ගන්නවා නේ ඒකයි කිව්වේ. ඔව් නාම රූප කියලා කියනවා. ඔය නාම රූප කිව්වොත් වෙන රූපයක් ඔළුවේ හදාගන්න හේත තමයි මම ඔය චිත්ත රූප කියන්නේ. මනසට පේන රූපයක්. විඥාණයට පේන රූපයක්. විඥාණයට පේන රූපයක්. විඥාණයට පේන්නේ සතර මහා ධාතු රූප නෙවෙයි. අන්න ඔක තමයි තේරුම් ගන්න බැරි. විඥාණයට පේන්නේ මොන රූපද? චිත්ත රූප. ඒවට තමයි නාම රූප කියලා කියන්නේ. නමට තියෙන රූප, නාමික රූප. ඒවා ඇත්ත වශයෙන් රූප නෙවෙයි. හිතට පේන මට්ටමේ සතහනක් විතරයි. ඒකට කියනවා නාම රූප. ඒකට විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයක්මයි. ඕකේ ඇත්ත නොදන්න කම නිසා තමයි අපි යෝග සතර මහා ධාතු රූපයක් කරලා එළිය තියන්නේ. නැත්තම් ලෝකෙට අහු වෙනවා කියන්නේ. පැහැදිලිද මේ කියන කතාව? පැහැදිලි නැත්තම් ඔබ හොඳට තෝර බේර ගන්න ඕන, නැතුව මේ මාර්ගයට වැටෙන්න බෑ. ලෝකෙන් ඈතර වෙන මාර්ගයට වැටෙන්න බෑ. ලෝකේ හදන හැටි දැනගත්තොත් තමයි ලෝකෙන් ඈතර වෙන මාර්ගයට වැටෙන්නේ. රූපස්කන්ධය කියන්නේ එළියේ තියෙන රූපවලට. ඒක සතර මහා ධාතු. රූපස්කන්ධය තියෙන්න බෑ. ඇයි බැරි? උපාදාය කරලා ඉතින් රූපස්කන්ධයක් පනවනකොට. රූපස්කන්ධය කියනකොට තව විස්තරයක් තමයි සතර මහා ධාතු නැත්නම් සීත උෂ්ණ වලින් වෙනස් වෙන තවත් විස්තරයක් තමයි මොනවාද? රූප 11 ආකාර. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, දුර තියෙන රූප, ළඟ රූප, අඤ්ඤත් රූප, බහිද්ද රූප, හීන රූප, ප්‍රණීත රූප, ඕලාරික රූප, සියුම් රූප. ඔය 11ට අහු වෙන රූප ස්වභාවයක් තියෙනවා නේද? ඔකට කියනවා රූපස්කන්ධය කියලා. ඒක තියෙනවා මහා පුන්නම සූත්‍රය. රූපස්කන්ධයක් පණවන්න පුළුවන් කොහොමද? රූපයේ රූපය කියලා ප්‍රඥප්තියක් පණවන්න පුළුවන් කොහොමද? කියලා ප්‍රශ්න කරනවා බුදුරජාණන් වහන්සේ. රූපයේ රූපස් රූප ප්‍රඥාප්තිය. කියන රූපය කියලා විවහාර කරන්න පුළුවන් මට්ටමක් එන්නේ කොහොමද? ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි රූපයක් අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ දුර ළඟ අජ්ජත් බහිත් ඕලාරික සියුම් හීන ප්‍රණීත 11 ආකාරයකට වැටෙන රූපයක් තියෙනවා නම් ඕනෝකට කියනවා රූපස්කන්ධය කියලා. රූපස්කන්ධය කියලා. වේදනාවටත් ඔය විදිහටමයි. වේදනා ස්කන්ධයක් පණවන්නෙත් ඔය විදිහටමයි. ඒ 11 ආකාරයට දාන්න පුළුවන් යම් කිසි වේදනාවක් තියෙනවා නම් ඔකට කියනවා වේදනා ස්කන්ධය කියලා. හරි. සංඥාවක් තමයි, සංකාරයක් තමයි, විඥානයක් තමයි. ස්කන්ධ අර්ථ දක්වන්නේ ඔය විදිහට.
අල්ලන්න බෑ.
නාම වුණාට ඒකත් පණවන්නේ ওই විදිහට. අතීත වේදනාවක් තිබුණාද, අනාගත වේදනාවක් තියනවාද, වර්තමාන වේදනාවක් තියනවාද, දුර වේදනාවක්ද, ළඟ වේදනාවක්ද, හීන වේදනාවක්ද, ප්‍රණීත වේදනාවක්ද, නේද? සීම වේදනාවක්ද, ඕලාරික වේදනාවක්ද? හා? වගේ පණවනවා නම් ඔකට කියනවා වේදනා ස්කන්ධය. සංඥා ස්කන්ධයත් ඔය විදිහටමයි, සංකාර ස්කන්ධයත් ඔය විදිහටමයි, විඥාන ස්කන්ධයත් ඔය විදිහටමයි. ඇයි ඒව ස්කන්ධ කරන්න පුළුවන්? දැන් අන්න ප්‍රශ්නේ එනවා. වේදනා කියන්නේ මේ හිතට දැනෙන එකක් විතරයි. ඔක කොහොම දුර තියෙන්නේ, ළඟ තියෙන්නේ, ඕලාරික වෙන්නේ, සෙවීම වෙන්නේ, හීන වෙන්නේ, ප්‍රණීත වෙන්නේ, අජ්ජත් වෙන්නේ, බහිද්ද වෙන්නේ. ඈ බාහිරයට පිහිටීමක් දාන්න ඕනනේ. බාහිර කියන්නේ කොහොමද පිහිටීම දාන්නේ? අපි වේදනාව කියන්නේ හිතට දැනෙන දෙයක් නේ. ඔක කොහොමද බාහිරයට දාන්නේ? ඔක කොහොමද දුරට දාන්නේ? අජ්ජත් බහිද්ද කියලා බෙදන්නේ කොහොමද? රූපේ නම් බෙදත හැකි. මං අහන්නේ වේදනාව. අන්න රූපයට සම්බන්ධ කිරීම නිසා. මම තමයි දැනගන්න. ඒ රූපස්කන්ධයක් පැනෙවුවනේ 11 ආකාර. ඔන්න ඔය රූපේට ආйти වේදනාවක් තමයි මේ දැනෙන්නේ. මං කිව්වේ අර කකුලට තමයි ඔය වේදනාව දැනෙනවා. එහෙනම් සම්බන්ධ කිරීම. රූපේට අදාළ වේදනාවක් තමයි ඔන්න දැන් දැනගෙන තියෙන්නේ. නේද? ඒ රූපේ නිසාමයි මේ වේදනාව තියෙන්නේ. ඔය මధుරවා හින්දාමයි මෙහෙම රිදෙන්නේ. පේනවා නේද? දැන් ගිය දුර. දැන් දැනෙන වේදනාවේ එහෙම ගතියක් නැහැ. තස්සපච්චා වේදනා ඇත්ත තත්ත්වය. ඒ වුණාට අපි ලෝකෙට ආයේ රූප මැව්වට පස්සේ, රූප බාරගත්තට පස්සේ, ඒ රූපේ නිසා තමයි මේ වේදනාව කියලා අපි ලෝකෙට අහු වුණා නේද? මම තේරුම් ගන්න ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකෙට අහු වුණා කියන්නේ තව විදිහකට කිව්වොත් කාටද අහු වෙන්නේ? මාරයට ආපු නා. තව කාටද ආහුනේ? දුකට ආහු. අන දුක සකස් කර. ලෝකය සකස් කළා කිව්වත්, මාරයට ආහු වුණා කිව්වත්, දුක සකස් කළා කිව්වත් ඔය එකමදී. ඔකට තව පාලියෙන් කියනවා මොනවාද තව සකස් කරේ? පංච උපාදානස්කන්ධ. ඔයක සකස් කළේ පංච උපාදානස්කන්ධ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙටියෙන් සංකිටේන පංච උපාදාන කන්දා දුක්ඛ. මේකයි ඔය දුක සකස් කළා කියන්නේ. එයි අපි රූපයක් උපාදාන කරලා දැන් බාර අරගෙන. නේද? හිතේ හදපු එකක් කියලා නැවැත්තුවේ නැහැ. උතර මතු කරලා හැදුවන් එළියෙන් තිබ්බන්නේ. නේද? එළියෙන් තිබ්බ ගමන් මොකක්ද උනේ? රූප උපාදානයි. දැන් බාරා. රූපේ තියෙනවමයි කියලා බාරා. ඒ ඕකටම තව විදිහකට කියනවා නিত্য සංඥාවෙන් ගත්ත රූපේ. මදුරුවෙක් ඉන්නවා කියනකොට නিত্য සංඥාවෙන් නිවේද අරන් තියෙන්නේ. නিত্য කරලා නේද? තරන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න. කුමක් සඳහාද? ඒකෙන් මිදෙනවා. හ? ආස්වාස ප්‍රස්වාසටත් ඔය නීතියම තමයි. විඥානේ දැනගත්තු ಜಾති ටිකක් ඔය තියෙන්නේ. රූපය දැනගන්නේ කවුද? විඥාන. වේදනාව දැනගන්නේ කවුද? විඥාන. සංඥාව දැනගන්නේ කවුද? විඥාන. සංකාර දැනගන්නේ කවුද? විඥාන. හරි? කොට ඔය විඥානේ දැනගත්තු නාම රූප ටිකක් කියන අවබෝධය අපට නැහැ. එතන නුවණ පිහිටලක් නැහැ, සිහිය පිහිටලක් නැහැ. විඥාණයට පුළුවන්ද? රූපේ කොහෙන්ද දැනගත්තේ ඔය? විඥානේ ඒ විඥානේ මායාව තමයි මේ අල්ලන්න හදන්නේ. මායාව අල්ලන්නවා නම් අනිච්ච සංඥාව වඩන්නේ. ද විඥාණයෙන් කරපු මායාවෙන්නේ ඔය ටික දැනගත්තේ. මම මේ මායාව තේරුම් ගන්න නම් මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? අනිච්ච සංඥාව. මොකද්ද අනිච්ච සංඥාව කියන්නේ? ඔය තියෙන රූපේ වෙනස් වෙනවනේ. ඔය තියෙන රූපේ වෙනස් වෙනවා කියන එක නෙමෙයි. ඔන්න දැන් පේනවා අනිච්ච සංඥාය ගැඹුරු. ඔය රූපේ පිහිටුවේ මෙතන හිතේ රූපේ ඇත්ත දැක්කේ නැති හින්දා මුලා වුණා හින්දා. චිත්ත රූපේ මුලාව හින්දා තමයි එළිය රූපේ පිහිටෙන්නේ. මෙතන මුලා වුණ නැත්නම් එළිය රූපයක් පිහිටයිද? නැහැ. වතුරට එබෙන බල්ලා මතක් කරගන්න. මේ පැත්තේ මුලාව හින්දා නේද වතුරේ බල්ලෙක් පිහිටෙන්නේ. මෙහි මුලාව නැති වුණා නෝ හිතෙන් හදපු චිත්‍ර රූපයක් මේ බල්ලෙක් කොහෙ දැක්කේ? ඕක එළියේ ඉන්න බෑනේ. නුවණ පිහිටියානම් රූපෙන් මිදෙනව නේද? එළියෙන් තියපු රූපෙන් මිදෙනව නේද? එතකොට පේනවා මොහතකටවත් එළියේ තියන්න පුළුවන් ද රූපේ? බෑ, අනිත්‍ය කරන්න බෑ. අනිත්‍යයි. රූපේ අනිත්‍ය සංඥා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම. රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතු රූපේ. එළියේ තියෙන රූපේ. නැසෙනදු රූපීඩා වලින් වෙනස් වෙන රූපේ. සීතෝෂ්ණ වලින් වෙනස් වෙන රූපේ. ඈ? උප්පණය වෙන රූපේ. එකලස් ආකාරයට පිහිට වූ රූපේ. රූපය කියන්නේ ඉති රූපං. මම දැන් සමුදය හොයන්න හිතේ හදපු එක නේ එළිය ගිහින් තියලා තියෙන්නේ. අන්න සමුදේ. හිතේ හදපු එක නේද ඔය එළිය ගිහින් තියලා තියෙන්නේ. රූපයක් කරලා තියෙන්නේ. විඥානය දැනගත්ත නාම රූපේ නේද ඇත්ත පවතින රූපයක් කරලා තියෙන්නේ. අන්න සමුදේ දකින්න. නේද? චිත්ත රූපේ ඇත්ත ඇති හැටි දැක්කනම් නාම රූපේ ඇත්ත ඇති හැටි දැක්කනම් එළිය රූපයක් පිහිටවයි නෑ නත්තංගමයි. දැන් රූපේ අනිච්ච සංඥාව වඩනකොට මොකද වෙන්නේ? මුලාවෙන් බාරගත්තු රූපේ අතහරින්න. රූපේ පිහිටන්න. අතහරින්නවත් රූපයක් පිහිටන්න. අතහරින්නවත් නැති ගුණත් නෙමෙයි. අල්ලගන්න රූපයක් පිහිටන්නේ අනිත්‍යයි. ලී රූපයක් තියනවා කියවට ඕක අනිත්‍යයි. දැන් මොකක්ද එන අදහස? පිහිටවන්න බෑ අර බල්ල පිහිටවපු රූපයක් වගේ. මුලාව නිසා තමයි එළිය රූපෙ පිහිටියේ. මුලාව නිසා තමයි සතර මහා ධාතු රූපේ බාරගත්තේ. ඔය වෙනස් වෙන රූපේ 11 ආකාර රූපේ බාරගත්තේ මේ පැත්තේ මුලාව නිසා. ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා විඥාණයට පෙනෙන නාම රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා නේද උපාදාන කරන්න සතර මහා ධාතු රූපයක් පැනෙව්වේ. තේරෙනවද? තේරුම් ගන්න පුළුවන්ද? දැන්නම් තව ටිකක් ඔක හොයන්න. ඒකට තමයි අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. නෑ නෑ අසුබ. අසුබය කියලා වඩන්නේ හොන්නේ. ඒක දැන් ඒක තමයි තේරෙන්නේ. එතකොට මේ අසුබය වඩලා ඕක අවබෝධ කරන්න පුළුවන්ද? දෙතිස් කුණුපේ වඩලා ඕක අවබෝධ කරන්න පුළුවන්ද? තියෙන දෙයකනේ. දැන් අපි ශරීරයක් තියනවා. ඔය ශරීරයේ කිව්වට උතන තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මෙදුළු කොට. නේද? දැන් ශරීර සංඥාවෙන් මිදෙයි. කෙස්ලොම් නියදත් ඒවයින් මිදෙනවා. සර් එක රූපයකින් මිදෙලා තව රූප ගොඩක් අල්ලගෙන. කුඩා කුඩා රූප. නේද? ශරීරය කියලා දෙයක් නැහැ. කෙස්ලොම් නියදත් සම්මස්නහර ඕනම් තියෙනවා. නේද? ඉතින් හොඳයි ශරීර සංඥාවෙන් මිදෙන්න. ශරීරයට නෑලුනේ. ඔව් දැන් කෙස්ලොම් නියදත් පිහිටුවා කියලා පේන කෙනා ඊළඟට මොකද කරන්නේ? ඔය කෙස් කිව්වට උතන තියෙන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ. කෙස් කියලා දෙයක් නැහැ. සතර මහා ධාතු. දැන් කෙස් ලොම් කියලා වර්ග කරන්න පුළුවන්ද? කෙස් වලත් සතර මහා ධාතු, ලොම් වලත් සතර මහා ධාතු. මස් වලත් සතර මහා ධාතු. ඇට වලත් සතර මහා ධාතු. දැන් මොකද වෙන්නේ?
එහෙනම් ඒ විවිධත්වයක් තියෙනවා නේ. ඒක
ඉස්සරහයි සතර මහා ධාතු බලනකොට කෙස් වලින් මිදෙනවා, ලොම් වලින් මිදෙනවා, නියපොතු වලින් මිදෙනවා, දත් වලින් මිදෙනවා. සම්මස්නහර ඇට ඇට වලින් මිදෙන හැම තැනම සතර මහා ධාතු. හා සතර මහා ධාතු වලදී මොකේනවා? ශරීරයේ අතරින්න කෙස්ලොම් නියදත් අල්ලගත්තා. කෙස්ලොම් නියදත් අතරින්න සතර මහා ධාතු
අල්ලගත්තා.
ඒක අතරින්ට ඕනේ නැහැ. දැන් නිවන් දැක්කා කියලා නේ හිතන්නේ. දැන් සක්කාය දිට්ඨිය නැති වුණා කියලා නේ හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. මොකද තාම ලෝකෙට ආහු වෙලා. සතර මහා ධාතුක තියනා නේද? කවුද ඔබ තියනා කියලා දැනගන්න. මම. මම සක්කාය දිට්ඨිය ඉන්නවා තාම. නේද? ශරීරෙත් අතහැරියා. දෙතිස් කුණුකෙත් අතහැරියා. සතර මහා ධාතුක තියනවා. සතර මහා ධාතුක තියෙනවා නම් ඒක දැනගන්න මම ඉන්න. දැන් නැති වෙනවද සක්කාය
දිට්ඨිය?
දැන් සතර මහා ධාතුක උපාදානය කරලා නේද? එහෙනම් අනිත්‍ය සංඥාවද වඩලා තියෙන්නේ? ලෝකෝත්තර දර්ශනයේද වැඩිලා තියෙන්නේ? නැදන් නුවණින් බලන්න වෙනවා.
මම මගේ කියන එකට ඔක්කොම අහුවෙලා
නැහැ. මම මගේ කියන එක කැඩිලා. මම මගේ මගේ ආත්මය. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ශරීරයක් තියනවා කියලා පටන් ගත්තා. ආවතන තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර. ශරීරයක් නැහැ. දැන් කියනවා ශරීරයක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශරීරයක් තියනවා කියන එක සාස්වාද සාස්වතවාදී. ශරීරයක් නැහැ කියන එක ඡේද ඡේද
ඇත්තෙත් නැහැ.
ඒක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට පැනලා ශරීරේ තියනවා කියලා කවුරු හරි කියනවා නෑ 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 ඕක බොරුවක් කොතන දෙන්නේ 233 ශරීරයක් නෑ කියනවා ශරීරයක් නෑ කිව්වොත් හරිද මේ තව දෘෂ්ටිය ශරීරයක් තියනවා කිව්වත් දෘෂ්ටියක් දෘෂ්ටිය පෙර බුදුදහම දැකලා නෑ පටිච්ච සමුප්පාදේ දැකලා නෑ හේතුව ඇති කල්හි ඵලය විද්‍යමාන වෙනවා කියන ධර්මතාවය දැකලා නෑ තව තේරුම් ගන්න මේ රූපයක් තියනවා කියලා කියන්නත් නෙමෙයි යන්නේ රූපයක් නැහැ කියලා කියන්නත් නෙමෙයි යන්නේ සමහරු මගෙන් අහනවා දැන් එළියේ රූපයක් නැහැ නේද සර් කියලා කොහොමද ඒක දැනගන්නේ මම කිව්වේ නැහැ එළියේ රූපයක් නැහැ කියලා කීප දෙනෙක් ඇහුවා ඔය දැන් දකින පාට එළියේ නෙමෙයිනේ තියෙන්නේ මේ පාට එළියේ නෑ නේද පාට එළියේ නෑ කියලා මං කිව්වේ නෑ මොකද එහෙම කිව්වා නම් ඒක දෘෂ්ටියක් වෙනවා අයි තියෙන පාට නෑ අර කොළ පාට ගහේ නෑ නේද කියලා නේද අහන්නේ ගහේ නැති වුණාට දැන් කොළ පාට තියෙනවනේ තියෙන එකනේ නැ නැති කරලා තියෙන.
ඈ? ඈ? ඉතින්
එහෙන් උපද්දන්නේ වුණාට අර අර ගහේ තියෙන කොළ පාට නැ නේද කියලා නේ අහ. එහෙන් උපද්දන හින්දා ගහේ තියෙන කොළ පාට නැ තේරුණාද කියන්නේ කියනද මේ කොළපාට නැහැ කියන්නේ කොළපාට පිහිටලද නැද්ද තියෙන දේ නේද නැහැ කියන්නහල ඉස්සෙල්ලා තියනවා කියලා හිතපු දේ දැන් නැහැ නේද මේ තියෙන දෙයක් නැති කරන්න හද සාස්තයි උච්චේදයි ඔබට කියන්නේ
අතුවාට ගන්නද දාලා බැලුවොත් කොළපාට ගන්න දේ දාලා බලන්න කොළ.
නිල්පාට ගන්න දේ දාලා බලන්න. මේ සියුම් කරුණක් කියන්නේ මොකද දැන් හිතා ගන්න අමාරුයි ටිකන්නේ.
මතන කියන එක ගහට වර්ණයක් වෙන ඒ කොළවට වර්ණයක් වෙන ඒ වර්ණයට අපි මොකක් හරි නමක් දෙනවා මේ කොළපාටයි මේ කාට. ඒකකට ඒකෙන් හැඳින්වීමක් වෙනවා. එහෙම නේ නැ නිකන් රූපයක් විතරක් පේනවා කියලා ගත්තොත් ධර්මයේ හැදෙන ගහ. දැන් ගහට තියෙනවා දුඹුරු පාටක් තියෙනවා කොළ පාටක්. දැන් ඒ පාට අපි දුන්න හඳුන්නා ගන්න. මේ ගහේ කොළ පාට මේක දුඹුරු පාට.
ගහට අයිති වර්ණයක් තියෙනවා. මේක නේද කියන්නේ?
ඔව් ගහට වර්ණයක්.
අපි තමයි නමක් දුන්නේ.
ඔව් නම දුන්නේ.
නම නොදී හිටියනම් ප්‍රශ්නයක් නැහැ. ගහේ වර්ණේ තියෙන්නේ.
හැබැයි අහවල් වර්ණය කියලා ගහන්නේ නැහැ නෑ. නමුත් ඒකේ එක කොටස් වල හැටියට අපි වර්ග කළා ඒකට නමක් දීලා කරන කොළ පාටයි මල් රතු පාටයි කහ පාටයි.
මේ හරි නම් දීපු එක පැත්තකින් තියන්න බෑ. වර්ණය අයිති ගහට.
නමුත් දැන් මේ ගහේ මේවා තියෙනවනේ මේකේ එක අංග තියෙනවා. ඒකවල අපිට
කවුද කිව්වේ තියෙනවා කියලා කොහොමද දැනගත්තේ තියෙනවා කියලා. අර වතුරට එබෙන බල්ලගෙන් ඔය ප්‍රශ්න ටික ඇහුවොත් මොනවද කියයිද? අර බල්ලා ගැන විස්තර ටික කියයි. අන්න අර එළියේ ඉන්න බල්ලා. බල්ලට අයිති මේ.
ඒ ඡායාව වතුරේ දෙමුණත්.
නෑ බල්ලා බල්ලගෙන් ඇහුවොත්.
ඒ බල්ලා පිට එන බල්ලෙක් දැක්කොත් එහෙම වතුරේ නැතුව.
ඔව්. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. බල්ලා වතුරට එවිලා නිරවටෙන්නේ අපි රැවටෙන්නේ තියනවා කියලා හිතන දේවල් වල බල්ලක් තියනවා කියලා හිතන දේකට තමයි රැවටුනේ අපිට අඳුර ගැටමයි මේ තියනවා කියලා අපි හිතලා නේද කියන්නේ හිත හිතෙන් හදපු එක එළියෙන් ගිහින් තියලා නේද තියෙන්නේ කියන එක තාම තේරුම් ගන්න බෑ. මොකයි ප්‍රශ්නේ තියෙන්නේ? ඒකට තමයි මේක විමසන්න කියන්නේ. ආයතනකින් දෙන වේදනාව සංඥාව අල්ලගෙන ඕක ගැන හිතනවා. හිතනකොට රූප ටිකක් මවලා හිතට පෙන්නවා. නේද? ඒක ඇත්ත ඇටියට නොදන්න කම හින්දා ඔය හිතපු එක එළියේ තියෙන්නේමයි කියලා විශ්වාස කරනවා. ලෝකෙට අහු වෙනවා. රූප පිහිටනවා. ওই පිහිටපු රූප ගැන තමයි ඔය තව විදිහකට කතා කරන්නේ. එළියේ තියෙන රූප. හරි? ඒ එතෙන්දි තේරුම් ගන්න ඕන ලෝකෙට අහු වෙලා. ලෝකෙ මොනවා හරි තියනවා කියපු ගමන් ලෝකෙට අහු වෙලා. දැන් ඒ අහු වෙලා නම් අපි ධර්මයට අනුව තේරුම් ගන්න ඕන රූප උපාදානස්කන්ධය පිහිටලා. ඒ රූපයට අදාළ වේදනා උපාදානස්කන්ධය. ඒ රූපයට අදාළ සංඥා උපාදානස්කන්ධය. ඕකට අදාළව හිතන ඔක්කොම සංඛාර උපාදානස්කන්ධය. ඔයා ගැන දැනගන්නේ මොකෙන්ද? විඥාන උපාදානස්කන්ධය. ඒ විඥාණයෙන් දැනගත්තු ඒවා තමයි කියන්නේ. නේද? විඥාණයෙන් තාහු වුණේම නේද ඔය කියන්නේ? කොහෙන් හරි දැනගන්නේ? එළිය ගහක් තියෙනවා කියලා දැනගත්තානේ. කොහෙන්ද දැනගත්තේ? විඥානේ. ඒ විඥානේ දැනගත්තු ඔය කතා කරන්නේම මතක තියාගන්න පංච උපාදානස්කන්ධය. විඥානෙට දැනගන්න පුළුවන් ಜಾති හතරයි. මොනවාද? රූප, වේදනා, සංඥා, සංඛාර. මේක තමයි විඥානෙට දැනගන්න ඕනේ. විඥානය හට ගැනීමයි නවත්තන්න ඕන.
එතකොට රූප තියෙනවා නේද බාහිරෙන් තියෙන රූපෙන් ද නැහැක.
දැන් ඕවා එකක්වත් නවත්තන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. නවත්තන්න බෑ. ඇත්ත ඇති හැටි දකින්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඇත්ත ඇති හැටි දකින්න මාර්ගයක් තමයි සම්මා දිට්ඨිය මුල් කරගෙන පනවන. සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න නුවණ. නේද? මුකුත් නවත්තන්න යන්න එපා. නවත්තන්න බෑ. ඇත්ත ඇති හැටි දකින්න පටන් ගන්න. ඇත්ත දකින්නකොට මුලාවේ නිදෙනවා. අච්චරයි තියෙන්නේ. ඇත්ත ඇති හැටි දකින්නකොට මුලාවෙන් මිදෙනවා. බුදුහාඳුරෝ වෙන්නන්නේ ඇත්ත ඇති හැටි දකින්න මාර්ගය. සත්‍ය අවබෝධ කරන්න මාර්ගයක්. සත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය. ලෝකේ වෙනස් නොවන සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මාර්ගයක් විතරයි පෙන්වන්නේ. ඒක පටන් ගන්න සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ තමයි සම්මාදිට්ඨිය. අපි රැවටිලා හිටියට මේක ඇත්ත තත්ත්වේ මේකනේ කියලා දකින නුවණ. ලෝකේ ඉක්මවා ගිය නුවණ ආර්ය සම්මාදිට්ඨිය. චතුසත්‍ය සම්මාදිට්ඨිය. හරි? ඒ සම්මාදිට්ඨිය ඇති වුණ කෙනා අන්න මාර්ගේ වඩනකොට සත්‍ය අවබෝධ වෙනවා. ඇත්ත ඇති හැටි අවබෝධ වෙනවා. ඇත්ත ඇති හැටි අවබෝධ වෙනකොට මුලාවෙන් මිදෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. මුලාවෙන් මිදෙනවා. හරි? එතකොට මේ තියෙන දේවල් නැති කරන්න යන්නේ එපා. නැති කරන්න ගියොත් වෙන්නේ අර උච්ඡේදවාදයට වැටෙනවා. මේ හොඳට තියෙන ශරීරය නෑ කියන්න හදනවා. මේ තියෙන ගස්කොළ නෑ කියන්න හදනවා. ඒක උච්ඡේදවාදය. ඔව්. නෑ ඒකට තමයි විඥාණය කරන වැඩේ මේ හොයන්න නුවන්. ඇත්ත ඇති ඇති දකින්න විදියට. දැන් විඥානයක් පහළ වෙන්න පුළුවන් කොහොමද? ආයතන හයින් ඔව් විඥාණයට දැනගන්න පුළුවන් මොනවද? ඈ ඔව් නාම රූප කියන්නේ මම පෙන්වන්නේ සතර මහා ධාතු රූප නෙවෙයි කියන්නේ. ඒක විඥාණයට දැනුවත් වෙන්න පුළුවන් නාම රූප ගැන විතරයි. ඈ කිව්වේ නෑ මං එහෙ තියනවා කිව්වෙත් නෑ නෑ කිව්වෙත් නෑ ඔයගොල්ලෝ තමයි කියන්නේ අපි කරන වැඩේ නම් මං කිව්වා වේදනාවක් දැනුණා ඕක ගැන හිතුවා ඈ චිත්ත රූප ටිකක් වෙනුණා ඕක ඇත්ත දන්නේ නැති හින්දා ඕක ගිහින් එළියෙන් තිබ්බා නේද තේ ඔය සිද්ධිය තේරුම් ගන්න තේරුම් ගන්නවා කියන්නේ ඇත්ත දකින්න ඕක තේරුම් ගත්ත කෙනාට අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. ඕක තේරුම් ගත්ත කෙනාට කායානුපස්සනාව වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පණවන්නේ ඕක තේරුම් ගත්ත කෙනාට. ධර්මයක් අහලා දැනගත්තු කෙනාට තමයි මාර්ගය. දැන් මේක කරන්නේ. ඇයි එයා දන්නා මොකටද මාර්ගය වඩන්නේ කියලා? කුමක් සඳහාද මාර්ගේ වඩන්නේ කියන එක ගැන හොඳ නුවණක් එන්න ඕන. අපිට ධර්මයක් කහලා තේරුම් ගන්නම වෙනවා. නේද? දැන් ලෝකෙන් එතර වෙන්න නේද මාර්ගේ වඩන්නේ? මට මේ ඵල ලැබුණා මේවා ලැබුණා කියන්න නෙමෙයි ලෝකෙන් එතර වෙන්න. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. නේද? ලෝකෙට අහු වෙන්නේ කොහොමද කියන එක ලෝකය මොකද්ද ලෝක සමුදය මොකද්ද ලෝක නිරෝධය නැත්නම් අත්ංගමය මොකද්ද කියලා හොඳ නුවණක් තියෙන්න ඕන ලෝකයෙන් මිදෙන මාර්ගය උපදවා ගන්න නම් ඒ නුවණ ගන්න තමයි අපි මේ ධර්මයේ නුවණින් විමසන්නේ මහා අමාරු දෙයක් නෙවෙයි තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි මේ කියන්නේ ඔය දෙක වචන දෙකක් විතරයි දෙන්නේ. විඤ්ඤා ඔය දෙකම සතර මහා ධාතු රූපේ නෙවෙයි කියන එකයි තේරුම් ගන්න. අපි රූප කියලා යම් කිසි දෙයක් හිතනවා නම් ඒක නෙවෙයි. මොකද රූපය කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පැහැදිලිව. චත්තාරෝ මහා භූත චතුන්නංච මහා භූතාන. උපාදාය රූප. චතුන්නංච උපාදාය රූප. චත්තාරෝ මහා භූත චතුම්මංච උපාදාය රූපං නේ සතර මහා ධාතුව ඒ නිසා උපාදාය රූප අපිට තමයි රූපටි ඒ විතරක් නෙමෙයි දැන් අපිට තේරෙන භාෂාවෙන්ත් ඕක විස්තර කරනවා සීත උෂ්ණ වලින් යමක් වෙනස් වෙනවා නම් මේ සීත රූප දුරු වලින් යමක් වෙනස් වෙනවා නම් ඕකට කියන්නේ රූප ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නේද? නේද? ඒ විතරකුත් නෙමෙයි. තව ටිකක් හිතන අයට අතීත රූපයක් කියලා කියනවනะ අනාගත රූපයක් කියලා කියනවනะ වර්තමාන රූපයක් කියලා කියනවනะ ඕකට කියන්නේ රූප. දුර රූපයක් කියනවනะ ළඟ රූපයක් කියනවනะ ඕකට කියන්නේ රූප. අජ්ජත් රූපයක්. බහිද්ද රූපයක් කියලා කියනවනะ ඕකට කියන්නේ රූප. නේද? හීන රූපයක් ප්‍රණීත රූපයක් ඕලාරික රූපයක් සියුම් රූපයක් කියනවනම් ඔන්න ඔකට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. බොහොම පැහැදිලිව රූපය විස්තර කරනවා. රූපස්කන්ධය. නේද? දැන් බලන්න ඕනේ අර විඥාණයට අහුවෙන නාම රූපය හරි චිත්ත රූපය හරි මොන වචනේ දාගත්තත් රූපස්කන්ධය කියන එක පිහිටවන්න පුළුවන්ද? පිහිටෝල තියෙන්නේ ඒ ලෝකේ ඉන්න මට්ටම. එතකොට ඕකේ ඇත්ත දකින්න නම් මොකද කරන්න ඕන? රූපයේ අනිච්ච සංඥාව වඩන්න. මොකක්ද අනිච්ච සංඥාව කියන්නේ? ඉති රූපං. මෙන්න මේකයි රූපය. මෙන්න මේකයි රූප සමුදය. රූපේ හටගන්නේ මේ හිඳ. ඈ? ඕක දකින්නකොට රූපයේ අත්ංගමය නැත්නම් නිරෝධය. පිහිටන්නේ නැති බව. එහෙම නැත්නම් අනිත්‍ය. හේතුවන්න බැරිකම් අනිත්‍ය පිහිටපු රූපේ වෙනස් වෙනවා කියන එක නෙවෙයි ඔය කියන්නේ පැහැදිලිද ඒක හොඳට තේරුම් ගන්න පිහිටපු රූපේ වෙනස් වෙනවට තව වචන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා විපරිණාම විපරිණාමයට පත් වෙනවා කියන අන්‍ය ආකාරයට පත් වෙනවා කියන අන්‍ය තත්තම් නේද? අනිත්‍ය කියනකොට ඊට වඩා ගැඹුරුයි. අපි ලෝකේ නිට්ටය කරපු රූපේ ඔහොම නිට්ටය කරන්න පුළුවන්ද? ඔහොම පිහිටවන්න පුළුවන්ද? හිතේ හදපු රූපේ මුලාවෙන් හදපු රූපේ එළියෙන් තියන්න පුළුවන්ද? හිතේ නෙමෙයි මුලාවෙන් හදන්නේ, එළියෙන් තියෙන එක මුලාවෙන් හදන්නේ. හිතේ හැදුන රූපේ මුලාව නිසා ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා තමයි එළියෙන් තියන්නේ, බාහිරින්. රයිබ්බා තපය ඔළුව එළියට දානවා වගේ වැඩක් අපි කරන්නේ නරියට කඩාගෙන කරන. මායයට අහු වෙන්න. ලෝකයට අහු වෙන්න, දුකට අහු වෙන්න. නේද? පැහැදිලිද මේ? එරන්නේ තාහන්. ඔබ තේරුම් ගත්තොත් විතරයි මේ භාවනා කරන්න පුළුවන්.
මේ ශරීරයේ ස්වභාව ධර්මයේ නිර්මාණය.
ශරීරය ගැන ඕන එකක් කියන්න පුළුවන්. අර වතුරේ ඉන්න බල්ලා ස්වභාව ධර්මයේ නිර්මාණය කියලා කියන්න පුළුවන්.
නෑ දැන් ස්වභාව ධර්මයේ නිර්මාණයක් නම් මේකේ දෙපැත්තක් තියෙනවානේ. දැන් බෙල්ලෙන් උඩටම තියෙනවා, ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය.
ඔය තියෙන ඔය තියෙනේමයි ඇත්ත දකින්න තමයි නබුදුරා ඥාන මහසෙන් අහනවා. ඇස නිට්ටයද ඇස නිට්ටයද අනිත්‍යද බුදුරජාණන් වහන්සේ අහන්නේ. ඔය කියපු ඇහ නිට්ටයද අනිත්‍යද?
නිට්ටය
නේ. ඒක අනිත්‍ය වෙනවා. තියනවා නම් අනිත්‍ය නෙමෙයි. වෙනස් වෙනවා කියන එක නෙමෙයි අනිත්‍ය. ඒක විපරිණාම වෙනවද නැද්ද?
විපරිණාම
වෙනවා. විපරිණාම වෙනවද කියලා නෙමෙයි අහන්නේ. ඇස නිට්ටයද අනිත්‍යද? ඕක නේද අහන ප්‍රශ්න.
අනිත්‍ය
නැහැ, අනිත්‍යයි. ඇයි
අනිත්‍ය?
ඇස වෙනස් වෙනවා, ඇස හැමදාම එකක් වෙනස් වෙනවා කියන එක නෙමෙයි අනිත්‍ය කියන්නේ. කියනවා කියනවා තේරෙන්නේ. ඇස වෙනස් වෙනවද කියලා නෙමෙයි මං ඇහුවේ. ඇස විපරිණාමයට පත් වෙනවද කියලා නෙමෙයි ඇහුවේ.
ඇස නැති වෙනවා.
ඇස අනිත්‍යද කියලා. ඇයි ඇස අනිත්‍යයි කියන්නේ? මොකද්ද අනිත්‍යයි කියන්නේ?
නැති වෙනවා නැති වෙනවා
උපාද වය උදය වය එස හට ගන්නවද නැති වෙනවද කියලා නෙවෙයි යන්නේ. සතර මහා ධාතුන්ගෙන් නම් අහන්න පුළුවන් එස රූපද නැද්ද? සතර මහා ධාතුන් හැදිච්ච රූපනේ නේද? ඒකට සම්බන්ධයි. එස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි කියන්නේ මොකක් හිතාගෙනද? පිහිටවන්න බෑ අන්න උත්තරය. ඇස කියලා දෙයක් පිහිටෙව්වට අපි ඕක පිහිටවන්න පුළුවන්ද? අන්න ඕක වයහන්. ඇස කියලා දෙයක් මේ පිහිටෙව්වට පිහිටවන්න පුළුවන්ද? මෙහෙම දෙයක් තියනවා කියලා කියන්න පුළුවන්ද කියලා වයහන්. නිට්ටය දන්නේ නිට්ටය නම් පිහිටෙව්වා නේද? නිට්ටය සංඥාවෙන් ගන්න දෙයක් තියෙනවා. මේ නිට්ටයද අනිත්‍යද කියන්නේ පිහිටවන්න බෑ. ඇයි? මුලාව තියනකන් ඔබ තියනවා නේද? දැන් වතුරට එබෙන බල්ලගෙන් අහුගහන අර බල්ලා නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට නෝක එන්න ඕන. ඒ බල්ලෙක් පිහිටවන්න පුළුවන්ද බැයිද කියලා වගේ එකක් ඔය අහන්නේ. නේද? ඒකට ඇත්ත දැක්ක කෙනාට නේද කියන්න පුළුවන්. හිතවන්න බෑ අනිත්‍යයි. අර මුලාවෙ ඉන්න බල්ලට කියන්න පුළුවන්ද ඔබ? බෑ. අපට කියන්න පුළුවන් නේ.
ඇත්තියන දෙයක් නේද පස්සේ ඒක නැතුණා.
උදව් වෙන දෙයක් නම් අනිත්‍ය නෙවෙයි. තියෙනවා.
ඇතිුණා නැතුණා කියන්නේ දෙයක් තිබුණා නැති තිබුණා නැති තියෙන දෙයක් නේ නැති වෙන්නේ නැති.
තියෙන දෙයක් නැති වෙනවා කියන එක නෙවෙයි අනිත්‍ය කියන්නේ. ඒකට කියන්නේ විපරිණාම වෙනවා. එහෙම නැත්නම් අන්‍ය තත්වයකට පත් වෙනවා. අන්‍ය
තත්වයකට පත් වෙනවා.
ඔව් ඒක නෙමෙයි මේ අහන්නේ. එන්න අහනවා නේ ඔය තියෙන දේ තව දෙයකට පත් වෙනවා. එහෙම නෙවෙයි නේ ඇහි. ඔය දේ පිහිටන්න පුළුවන්ද දැයිද කියලා මේ අහන. වතුරේ ඉන්න බල්ලව පිහිටවන්න පුළුවන්ද දැයිද? එතකොට නම් බෑ කියනවා නේ. බල්ලගෙන් ඇහුවනම් ඕක කියන්නේ අර ඉන්නේ කිය. එන්නද ඔගේ ගැඹුර තේරුම් ගන්න. මේ ඇස නිත්‍යද අනිත්‍යද කියන ප්‍රශ්නේ අහලා ඉවර වෙනකොට දහස් ගාණක් සෝවන්න ඔය උත්තරේ නිකන් නෙමෙයි දුන්නේ. හරි ඒ දෙකම එකයි. අනිත්‍යයි කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. ඒ භාෂා දෙකක වචන දෙකක් විතරයි. මේ තේරුමයි මෙතන වැදගත්. විපාක මට්ටමේ වර්ණ සටහනක් පේන ඇහැට නේද? ඉතින් චක්කු විඥානය. චක්කු විඥානය පහළ වුණොත් විඥාණයෙන් වර්ණ සටහන
තියෙනවා. ඒකට වේදනා සංඥා
සංස්කාර
ඒකට හයිකිපදානේ
විඥානේ එතන තේරුම් ගන්න. දැන් වර්ණ සටහන තේන ස්වභාවයේ වේදනා සංඥා චේතනා යෙදෙන මට්ටමක් තියෙනවා. වර්ණ සටහන තියෙනවා. වර්ණ සටහන එළිය නෙමෙයි තියෙන්නේ. විඥානයට වේන වර්ණ සටහන නේද? දැන් වර්ණ සටහනේ ඇත්ත නොදන්නකම නිසාම නේද ඊළඟට හිතෙන් හිතන්නේ අර පරණ එකක් ඇදලා ගන්න. වර්ණ සටහනේ පටිච්ච සම්පන්න බව නොදන්නකමයි මේ හේතුප්‍රත්‍යයන් යෙදෙන හින්දා හම් පේනවා කියලා නොදන්නකමයි. ඔය පේන එකට මං කලින් මොකක්ද දැකලා තියෙනානේ. මම හොයනවා. ඔව් අපි හොයා ඉන්නා නෙමෙයි ක්ෂණිකව එනවා. ගලා එන එක තමයි රෝග, යෝග, ග්‍රන්ථ. රෝ මේවා යන්නේ. ඈ සැට පහර. සැට පහරක් වගේ ගලාගෙන එනවා. මේ පේන්නේ වර්ණ සටහනක් කියලා ඇත්ත නොදන්න කම වෙනකොටම ඕනෝ මේකනේ කියලා ඔන්න රූපයක් ඇදලා ගන්න. හරි? එතකොට මනසෙන් රූපයක් ඇදලා ගන්නෙම අතන ඇත්ත දකින්න සිහිය නුවණ පිහිටන් නැතිකම. හරි? හැබැයි අපිට ශක්තියක් නැහැ ඔතන සිහිය නුවණ පිහිටන්න. චක්කු විඥාන මට්ටමේ සිහිය නුවණ පිහිටන්න අපට තාම ශක්තියක් නැහැ. දිත්තේ දිත්තමත්タン කියන ශක්තියක් අපට නැහැ. ඒක රහතන් වහන්සේගේ. අපි ඊට වඩා ටිකක් දුර ගිහිල්ලා තමයි අපට අහුවෙන්නේ. ඇයි? රෝගේ ගලාගෙන ඇවිදු. පෙර සිදු කිරීම ගලාගෙන ඇවිල්ලා නේද? චිත්ත රූපයක් හිතට පෙන්නලා ඉවරයි. නේද? ඒ සද්ද ඇහෙනකොට පෙන්නලා ඉවරයි නේද? ඕක ගලාගෙන ඇවිල්ලා ඉවරයි. පුළුවන්ද නවත්තන්නේ? බෑ නවත්තන්න බෑ. මෙව නිකං වචනයකට කිව්වට මන දිත්තේ දික්ක නැත්තම් ගලා නම් ඉවරයිනේ කියලා කියනවා. ඉවර තමයි හැබැයි ඔබ කරන්න බෑ. ඔය මානසිකත්වය ඕන් කරන්න බෑ.
එහෙනම්
විදර්ශනා කරන්න පුළුවන් නේද? ආ විදර්ශනා කරන විදිය තමයි මේ හොයන්නේ. එතන අල්ලන්න බැයි නම් අපිට අල්ලන්න පුළුවන් ද නැහ හොයා ගන්න ඕන. දැන් ගලායන එක නවත්තන්න බෑ. ආයතන විඥානේ
එන අර
ඡායා මාත්‍රයක් විතරයි තේින්නේ කියලා නැවැත්වීමේ හැකියාවක් අපිට නැහැ. මොකද ඒකට අදාළ රූපයක් ගලාගෙන එනවමයි. ඒ පෙර ඇසුර බලවත් තාම කෙලස් බලවත්. නේද? එතනින් නවත්තන්නෙත් නෑ. ඔය ගලාපු රූපේ එළියනොත් ගෙහින් තියලා ඉවරයි. අර වාහනේ එළියෙන් තියලා ඉවරයි. රූපේ එනකොට. හිතට පෙනෙන රූපයක් කියලා නැවතුනෙත් නෑ. ඔය රූපේ තියෙන්නේ අර එළිය කියලා ආවනේ. අතපය එළියට දාලා ඉවරයි. ලෝකෙට අහු වෙලා ඉවරයි. ඉතින් රූපස්කන්ධේ හදලා ඉවරයි නේ. දැන් අර ඒ වාහනේ තියනවා කිව්වා. ඔව් වේදනා ස්කන්ධය කියලා යමක් පනවනවා නම් අර 11 ආකාරයේ තමයි වේදනා ස්කන්ධය. එළිය කිව්වොත් දුර රූප නැත්නම් බහිද්ද රූප. හරි. අතීත අනාගත කිව්වත් ඒ හරි 11 ආකාරයේ ඕන එකකට. හීනයි ප්‍රනීතයි එහෙම කිව්වත් ඇති. එළිය තිබ්බේ නැතුවට හරි මිහිරි කියපු ගමන් හරි. ප්‍රනීතයි ඊළඟට සියුම් වෙන්න පුළුවන් ඕලාරික වෙන්න පුළුවන්. අපිට ඕලාරික මට්ටම තමයි අපිට අහුවෙන්නේ. ඔකේ සියුම් මට්ටමකුත් තියෙනවා. ඒක තමයි අර හිතට අහුවෙන මට්ටම. මේක අපි පස්සේ කතා කරමු. දැන් ඕලාරික මට්ටම තමයි අපි දැන් අල්ලන්න ඕන. දැන් ඔය ටික බලනකොට පේයි කොතනද මම දාලා තියෙන්නේ කියලා. මෙහෙමයි. කොයි අවස්ථාවේ දැම්මත් ඔය දාන එක නවත්තන්න නම් එක විදිහයි තියෙන්නේ. දාන එක කොයි අවස්ථාවේද කියලා දැනගත්තට ඕක නවත්තන්න බෑ. නවත්තන්න නම් එක විදිහයි තියෙන්නේ. ඒ විදිහ වචන කීපකින් දෙන්න පුළුවන්. එක්ක අනිච්ච සංඥාව වඩන්න ඕන. එක්ක කායනුපස්සනාව වඩන්න ඕන. එක්ක සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. ඒ කායනුපස්සනාව කියන්නේ ඒක. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න ඕන. නැත්තම් චතුරාර්ය සත්‍යය දකින්න. ඔය ටික හැබැයි වචන වලින් හිතා ගන්න ටික නෙවෙයි ඔය.
ඇතුළට යන්න.
මේකේ තේරුම ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ මුලාව අපි අඳුර ගන්න. හිතේ හදන එක එළියේ තියනවා කියන එක ඔව් ඒක මුලාවක් කියලා හුදට තේරුම් ගන්න. ඔතනින් කැඩුවොත් මොකද
වෙන්නේ?
හිතේ ඇති වෙන එක රූපයක් කලේ නැත්තම්. මේ අජ්ජත් බහිද්ද පිහිටයි 11 ආකාර පිහිටයි රූපස්කන්ධය. ඔයයි සියුම් කරුණු තියනවා. ඔය දැන් ඔහොම මේ ඔය වචන ටික ඔහොම දාගන්න එපා. මේක දකින මට්ටමට එනකම් මේකේ යෙදෙන්න වෙනව නේද? හිතෙන් හදන දේ තමයි ඔය එළියෙන් තිබ්බේ කියන එක හිතට පැහැදිලි වෙන්න ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන නේද? එදාට පෙයි නේද ලෝකය Taman තුලයි කියන එක? හිතට පේන ඒවා ගොඩකට නේද ලෝකෙ කියලා තියෙන්නේ? ලෝකෙ හදලා
තියෙන්නේ.
ඒවා බුදුරජාණන් වහන්සේ කිව්වේ කොච්චර ඇත්තක්ද කියන එක. මේ ලෝකය බඹයක් පමණ වූ ශරීරය තුළින් පණවනවා කියපු එක කොච්චර ඇත්තද කියන එක පේනව නේද? ඕක පේන්නේ නැහැ. එළියේ අරව මේවා තියෙනවා ඕවට නේද අයිති කියනකම් ඕක පේන්නේ නැහැ. මේ පැත්තෙන්ම පෙන්නන්න ඕන. මේ ආයතන විඥානිකෙන් වේදනාවක් හරි සංඥාවක් හරි දැනෙන. ඕක ගැනනේ අපි හිතන්නේ. නේද? මං කිව්වේ වේදනාවක් දැනෙලා මధుරෙක් හැදුවක් නේ. ඒ වේදනාවක් හරි සංඥාවක් හරි තමයි ඔය අල්ලගෙන ඊළඟ මට්ටමට ගෙනියන්නේ. මනසෙන් අර පෙර ඇසුර ඇදලා ගන්න. ඒකෙන් තමයි රූප ටික හදන්නේ. ඒ හදන රූප ටික මනසෙන් කරන දෙයක් කියන සිහිය නුවණ අපට නැහැ. කායනුපස්සනාවේ ප්‍රතිඵලය තමයි. එන්න කායනුපස්සනාව වඩන්නේ මොකටද? ඔන්න ඔතන සිහිය නුවණ පිහිටන. ඔතන සිහිය නුවණ පිහිටියොත් රූපෙන් මිදෙනවද නැද්ද? රූපෙන් මිදෙන. මනසේ හදන එකේ සිහිය නුවණ පිහිටියා නම් එළියේ රූප තියන්නේ නැහැ. ඔන්න ඕක ලබන්න තමයි කායනුපස්සනාව වඩන්න කියන්නේ. එහෙ නැත්තම් රූපේ අනිච්ච සංඥාව වඩන්න කියන්නේ. එහෙ නැත්තම් රූපේ ඇත්ත දකින්න කියන්නේ. ඈ චතුරාර්ය සත්‍ය. පේනවා. ඒ මාර්ග ගොඩක් නෙමෙයි තමයි. දකින්න ඕන ධර්මතාවයේ එකක් නයි. අවබෝධය එකක්. තර මෙන්න මේකයි අවබෝධ කරන්න ඕන කියන එක දැනගත්තු කෙනාට තමයි මාර්ගයක් උපදින්නේ. නෝකයි මම මේ කියන්නේ. කොච්චර හුවත් කායනුපස්සනා වඩන්නේ කොහොමද කියලා ඒක කියා දෙන්න බෑ. මේක තේරුම් ගත්ත දවසට තමන් උපද්දව ගන්නවා මාර්ගය. මේ තේරුම් මෙන්න මේක තේරුම් ගන්නයි මේක යෙදෙන්න කියන්නේ. වෙන්න දැන් පේනවාද අපි අර ආනාපාන සතිය වැඩුවේ ඇයි කියේ? සමාධියකට ගිහින් ආ දැන් කය දැනෙන්නේ නැහැ. ඔහොම ඉන්න නෙවෙයි. නේද? කාය පස්සක වඩන්නේ මොකටද? කයෙන් මිදෙන්න. මිදෙන්න කියන්නේ නොදැනී ඉන්න නෙවෙයි. කය සැහැල්ලු වෙලා ගිහින් නොදැනී ඉන්න නෙවෙයි මේක වඩන්නේ. එහෙමත් වෙනවා. එහෙම වුණාට ධර්මය අවබෝධ වෙන්නේ. කයෙන් මිදෙන්න ඕන. කය උපදින හැටිම දකින්න ඕන. මේ නිසායි කය පිහිටියේ. මේ හේතු නැත්තම් ඔබ පිහිටන්නේ. ඒව වැඩේ යතනින් පටන් ගන්නකෝ. ඔතනින් පටන් ගන්න නැතුව ඕවා වැඩෙන්න විදිහක් නැහැ. ඒකෙන් ඔය ඔක්කොගෙම ගැඹුරු තේරුම. ඔව් ඔය ඔක්කොම එකයි. නුවණින් දකින කෙනාට කාය අනුපස්සනා කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වත් සතර සතිපට්ඨාන කිව්වත් අනිච්ච සංඥාව කිව්වත් චතුරාර්ය සත්‍ය දකින්න කිව්වත් ඵලය උනාට සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන නුවණ. ඵලය නෙමෙයි සත්‍ය ඥානය. චතුරාර්ය සත්‍ය නොදන්න කෙනාට මාර්ගයක් උපදන්න බෑ. ඒ දන්නවා කියන්නේ ප්‍රත්‍යක්ෂ නුවණ නෙවෙයි සත්‍ය ඥානය. සත්‍ය ඥානය තියෙන කෙනාටයි කෘත්‍ය තියෙන්නේ. ඒක නැතුව මාර්ගේ වැඩෙන්නේ නැහැ කියලා මම කියන්නේ. සත්‍ය ඥානය නැති කෙනාට කෘත්‍ය කියලා දෙයක් නැහැ. ආර්ය මාර්ගයේ වැඩනවා කියලා එකක් නැහැ. ධර්මය අහලා තේරුම් ගත්ත නැති කෙනාට. මොකද දැන් කරන සතිපට්ඨාන ධර්මය අහලා තිබුණත් නැතත් කරတဲ့ හැටි. මොකද ඔය හුස්ම දිහා බලන් ඉන්න නැත්නම් ඔය දැනෙන දේවල් දිහා බලන් ඉන්න. කො ධර්මය? මොන අවබෝධයක්? ඕක කර ඕක තිබුණා. බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් ඔය ටික තිබුණා. අන්නේ සාසන වල තිබුණා. අනිත්‍ය බලන එක තිබුණා අන්නේ සාසනයේ. හැබැයි බුදු දහම අනිත්‍ය ඊට වඩා වෙනස්. අන්නේ සාසන බුදු කෙනෙක් ඇති වෙන්න කලිනුත් අනිත්‍ය බලපුවායි හිටියා. බුද්ධ කාලෙත් හිටියා අනිත්‍ය බලපුවා. හැබැයි ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. ලෝකෙන් මිදෙන දර්ශනය නෙවෙයි ඒක. තියෙන දේ නැති කරන දර්ශනය. සාස්වත ඉඳලා උච්ඡේදයට යට දර්ශනේ තමයි තිබුණේ. නේද? ලෝකෙන් මිදෙන එක නෙවෙයි. එතකොට ඒ දර්ශනවල ශුන්‍යතාවය තිබුණා. නිමිත්ත කියලා දෙයක් තිබුණා. හැබැයි ඒවා මේ ආර්ය දර්ශනයේ නේව නෙමෙයි. විතියන දේ නෑ කිය කිය ඉන්නකොට නැති වෙනවා යන්නේ. මේ මොකුත් නෑ කියලා ඔහේ ඉන්නවා. ඒක මේ ආර්ය ශුන්්‍යතාවය නෙමෙයි. දැක්මකින් යන ශුන්්‍යතාවය නෙමෙයි. අපේ මනසට මොනවා හරි කී කියා ඉන්නකොට ඒකට ඒකට ට්‍රේන් වෙනවා. ඒ විදිහට දෙන්න ගන්නවා. ඒ යකෙක් ඉන්නවා කී කියා ඉන්නකොට යකෙක් ඉන්නවා. ඒකේ මේ අපේ හිතේ හැටියක් ඕක. නේද? ඔකම නෑ මම නෑ කී කියා ඉන්නකොට මම නෑ තමයි ඉතින්. එතකොට අර ඉන්න මම නෑ කියන ඒක මාර්ගඵල ලැබීමක් නෙමෙයි. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙවෙයි. කී කියා ඉන්නනේ නේ? ඇස මම නෙමෙයි, ඇස මගේ නෙමෙයි, ඇස මගේ ආත්මය නෙවෙයි. රූපය මම නෙමෙයි, රූපය මගේ නෙමෙයි, රූපය මගේ ආත්මය නෙවෙයි. එහෙම පුළුවන් තරම් මම තේරෙන්නේ නැති නේද? ඔක ආර්ය දර්ශනේද නැද්ද කියලා. ඔක් කී කියා ඉන්නකොට නෑ නැති වෙලා යනවා. හැබැයි වෙයිද මොනින් බලනකොට පේයි ලෝවන් වෙන්නවත් බෑ කියලා ඔබ කියනවා. ඒක දැන් තේරුම් ගන්න කෙනාටයි ඕක කියන්න පුළුවන්. නිකන් ඇයට ඔබ තේරෙන්නේ නැහැ. ඈ? ඕ. අර අඩුගානේ බල්ලගේ මානසිකත්වෙත් නම් මිදෙන්න ඕනේ නේද? ඇහැ පාවිච්චි කරන්නේ බල්ලගේ මානසිකත්වෙන් නම් ඒ මට්ටමෙන්වත් මිදෙන්න ඕනේ. එතනින් එහාට යන්න. දැන් ඕකෙදි තාම නෑ. ඔය දැන් තාම මගෙන් අහනවනේ මේකනේ කරට ඕක නැති වෙනවා මේ ධර්මතාවය දකින්නකොට. දැන් තේරුම් ගන්න ඕන රූපයක් පිහිටන කොටම තමන් දක්ෂ වුණොත් ඔන්න පංච උපාදාන ස්කන්ධයක් පිහිටිය දුක හටගත්ත නේ ලෝකෙට අහු වුණා. ඔය මොකක් හරි කියන්න පුළුවන් නම් තමන්ගේ අවබෝධයක් තුනේ කටපාඩම් කරගෙන නෙවෙයි. ඔබගේ ඉවහන් කටපාඩම් කරගන්න. අවබෝධයක් තුනේ. මේ එළියේ දෙයක් තියනවා කියලා හිතුන ගමන් තමන්ට දක්ෂතාවයක් එනවා නම් ඕක එක පැත්තකින් ලෝකෙට අහු වුණා. ඈ? රූප උපාදානස්කන්ධේ. නැත්තම් පංච උපාදාන රූප උපාදානස්කන්ධේ කියනකොට තේරුම් ගන්න පංච උපාදානස්කන්ධයමයි. ඒවා අඩුවෙන් නෙමෙයි පිටින්නේ පහම පිටින්නේ. අපිට ප්‍රකට වෙන්නේ ඒක. මේ වේදනා උපාදානස්කන්ධේ කියනකොටත් පහම තියෙනවා. හරි? මෙතන ඔය දුක හටගන්න. ඔය දකින්න නුවණක් නැති එක වෙනම කතාවක්. මට ඔය ටික එකට හටගන්න. නේද? මෙහෙම හටගත්ත මේ රූපයක් හටගත්තා කියනකොටම ඔන්න ලෝකෙට අහු වුණා. හරි? තන් දුකක් හටගත්තා, පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා. ඒක එහෙම දකිනගෙන ඔන්න ඒකට හේතුත් හොයනවා. ඇයි එහෙම කියන්නේ? එතකොට පේනවා අර හිතේ හදපු රූපේ එළියෙන් තියලා. එළියේ තියෙන රූපේ අපිට දැනගන්න පුළුවන්ද? මොන ආයතනින්ද ඒක දැනගත්තේ? ඇහෙන්ද, කනෙන්ද, නාසයෙන්ද? කයෙන්ද, හිතෙන්ද? එළියේ තියෙන රූපේ දැනගත්තා. අන්න නුවණ තියෙන කෙනාට දැන් හොගන්න පුළුවන්. අමුතු ආයතනයක් තියෙන්න ඕන එළියේ තියෙන දේ දැනගන්න නම්. තියනවද නැද්ද කියන්න. හත්වෙනි ආයතන. මේ කරන්න බැරි වැඩක්නේ කරලා තියෙන්නේ එළියෙන් තියලා. එළියේ තියෙන දේක් දැනගෙන. මේ ආයතන හයෙන් නම් ඕක කරන්න බෑ. ආයතන හය වෙන වෙනම බලපු කෙනා දන්නවා මේ ආයතන හයෙන් නම් ඕක කරන්නද. රහතන් වහන්සේගේ රූපයක් පිටින්නේ නැහැ. ඒක ඒක තියෙනවා ඔය අභිධර්මයේ තියෙනවා. ඔයගොල්ලෝ අභිධර්ම කියලා අභිධර්ම නිමිනේ ඉගෙන ගන්න. අභිධර්ම සංග්‍රහණේ ඉගෙන ගන්න. සංග්‍රහ ඉගෙනගෙන අභිධර්මයේ ඉගෙන ගන්න ටිකක් අමාරුයි. අපට තියෙනවා රූප. කාම භූමියේ රූප තියෙනවා. රූප භූමියේ රූප තියෙනවා. අරූපාවචර භූමියේ රූප නැහැ. ඊළඟට තියෙනවා අපරියාකන්න භූමිය කියලා එකක්. අහලා තියෙනවා. මේක තමයි ඒ අභිධර්මයේ ඔවා තියෙන්නේ අභිධර්ම. සංග්‍රහයේ නෙමෙයි. චිත්ත වීති වල නෙමෙයි ඒවා තියෙන්නේ. චිත්ත වීති කියන්නේ අභිධර්මයේ නෙවෙයි. දන්නවද? අභිධර්මයේ කියලා ලොකුවට ඉගෙන ගන්න අභිධර්ම සංග්‍රහ. සංග්‍රහ කියන්නේ අර නිකන් යන්න ඉස්සෙල්ලා ටිකක් කර බාලාංශ බන්තිය වගේ. අභිධර්මයේ කියනකොට තියෙන අභිධර්ම පිටකේ ප්‍රකරණ හතක්. ඕකේ විභංග ප්‍රකරණේ කියලා පොතක් තියෙනවා. මගේ තියෙන ධම්මහදය කියලා කොටසක්. මේ ධම්මහදය කියනවා කාමාවචර භූමියේ තියෙන්නේ මොනවද? රූපාවචර භූමියේ තියෙන්නේ මොනවද? අරූපාවචර භූමියේ මොනවද තියෙන්නේ? අපරියාපන්න භූමියේ මොනවද තියෙන්නේ? අපරියාපන්න කියන්නේ මේ ආර්ය භූමිය. මේ තුන් භූමියම නෙමෙයි ආර්ය භූමිය කියනකොට නේද? තිස්සෙක් තලේ නෙමෙයි. භූමි තුන. බුදුහාමුදුරන්ගේ භූමිය මොකක්ද? තිස්සෙක් තලෙන් කොයිද? එකකටවත් අයිති නැහැ. ඒ භූමියට කියන අපරියාපන්න භූමිය. මේ භූමි තුන නෙමෙයි.
මේ සංඥා
නාසඤ්ඤා නෑ. ඒවා නෙමෙයි. ඒ අරූපාවච. මේ සංඥා නාසඤ්ඤා කියන්නේ අරූපාවච. එතකොට රූප පිහිටන්නේ නැති කතාව මේ අරූපාවචර භූමියේ රූප පිහිටන්නේ අපරියාපන්න භූමියේ රූප පිහිටන්නේ. ඒකේ ස්කන්ධ විදිහට කියනවා. අරූපාවචර භූමියේ ස්කන්ධ හතරයි තියෙන්නේ. අපරියාපන්න භූමියේ ස්කන්ධ හතරයි. මොනවාද? වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. රූප ගැන කතාවක් නැහැ. ආයතන දෙකයි. මම දන්න අය දන්නවා. ආයතන දෙකයි කියන්නේ අපේ භාෂාවෙන් එක ආයතනයක්.